භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ධර්ම ශ්‍රවණ බිලාසි සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි මේ සෑම දිනාම දැන් මේ සූදානම් වෙන්නේ සසර දුක්ගිනි නිවීම පිණිස ලෝතුරා බුදුරජාණන් වහන්සේ අභිකිරෙහි අනුකම්පාවෙන් දේශනා කළ ශ්‍රී සද්ධර්මෙන් මිදක් ශ්‍රවණය කරන්ට. එනිසා හැම දිනාම බොහෝම වමනාවෙන් මේ මොහොතදී මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. පින්වත්නි අපි එක දිගටම ඒ අංගුත්තර නිකායේ නිබ්බේතික සූත්‍රය ඇසුරු කරගෙන ඒ නිබ්බේධිය පිළිබඳව කලකිරීම පිළිබඳව පවතින දහම් ක්‍රම භාගතුනාත දේශනා කරලා තියෙන ඒ දහම් ක්‍රම අනුක්‍රමෙන් දේශනා කරගෙන පැමිණියා. ඒ දේශනාවන්ගේ 6 වෙනි දේශනාව අවසාන කොටස වෙච්ච දුක ගැන තියෙන දහම් පරයයයි අද දවසේදී අපිට කතා කරන්නට දේශනා කරන්නට පවතින්නේ. පින්වතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දුක්ඛම් භික්ඛවේ වේදිතබ්බෝ වේදිතබ්බං දුක්ඛස්ස නිදාන සම්භවෝ වේදිතබ්බෝ. එතකොට දුක්ඛස්ස වේමත්තතා වේදිතබ්බෝ දුක්ඛස්ස විපාකෝ වේදිතබ්බෝ දුක්ඛස්ස නිරෝධෝ වේදිතබ්බෝ දුක්ඛස්ස නිරෝධගාමිනී පටිපදා වේදිතබ්බාති කියලා. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා යම් කෙනෙක් දුක කියන්නේ මොකද්ද කියලා දන්නවා නම් දුක ඇතිවීමේ හේතුව දුක ඇති කරන කාරණාව මොකද්ද කියලා දන්නවා නම් ඒ වගේම දුකේ ඒ නානත්වය වේමත්තතාවය මොකද්ද කියලා දන්නවා නම් දුකේ විපාකය මොකද්ද කියලා දන්නවා නම් දුකේ නැති කිරීම නැති තැන මොකද්ද කියලා දන්නවා නම් දුක නැති කරන මාර්ගය දන්නවා නම් මෙන්න මෙතන මෙපමණකිනුත් කලකිරීම පිණිස පවතින බ්‍රහ්මචර්යාව දන්නවා කියලා පෙන්නනවා. එහෙම පෙන්නලා දුක්ඛම් භික්ඛවේ වේදිතබ්බ මහන්නේ දුක දත යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්නවා. එතකොට මෙතනදී කොහොමද පින්වතුනි අපි දුක දත යුතුයි කියලා දුක දැනගන්නේ? පින්වතුනි මෙතනදී භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛං අපේ සංපයෝගෝ දුක්ඛෝ පියේ විපයෝගෝ දුක්ඛෝ යම්පිච්ච නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදාන කන්ද දුක්ඛා. ඉපදීම දුකයි ලෙඩවීම දුකයි මහලු බව දුකයි මරණය දුකයි අප්‍රියං හයික්වීම දුකයි ප්‍රියංගෙන් වෙන්වීම දුකයි හිතන දේ නොලැබීම දුකයි කෙටියෙන් කියනවා නම් දැඩි වෙහෙස දුකයි කෙටියෙන් කියනවා පංච උපාදාන ස්කන්ධේම දුකයි කියලා යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් පෙනෙනවා නම් මෙන්න මේ කට කියනවා දුක ගැන දන්නවා කියලා. එතකොට එහෙනම් මෙතනදී දුක ගැන දන්නවා කියනකොට පින්වතුනි දැන් ඉපදීම දුකයි ලෙඩවීම දුකයි මහලු බව දුකයි මරණය දුකයි කියන ටික අද දවසේදී අපි දන්නවා. අප විතරක් නෙමේ මේ ශාසනයෙන් බැහැර අයත් මේ දුක දුකක් කියලා දන්නවා. නමුත් පින්වතුනි ඒ දුක අද අපි දවසේදී අද දවසේදී ඒ දුක ගැන අපි දන්නේ මෝඩ විදිහට. දැන් මෙතනදී ඕනි දුක පිළිබඳ නුවණක් නුවණින් දැනගන්න. දුක පිළිබඳව නුවණින් දැනගන්නට ඕනේ. එතකොට දුක්ඛම් භික්ඛවේ වේදිතබ්බෝ කියලා පෙන්වුවේ දුක දත යුතුයි කියලා. ඒ දුකේ ස්වභාවය දුක්ඛෝ ධර්මිය මෙන්න මේවයි කියන එක හඳුනගන්න ඕනේ කියන එක මිසක මේ ඉපදෙනවා මේ ලෙඩවීම කියන එක දුකක් නැත්තම් මහලු බව කියන්නේ දුකක් කියලා මේ වචනේ අල්ලගන්න කියන කාරණාව ගැන කියනවා නෙමෙයි. අපි කියමු ලෙඩවීමේ ස්වභාවයෙන් යුක්ත ධර්මයේ යම්තාක්ද මෙන්න මේ ලෙඩවීමේ ස්වභාවයෙන් යුක්ත ධර්මයෝ මෙන්න මේවා. එහෙනම් මේවා ලෙඩ වෙන ධර්මතාවයෝ නේද කියලා දැනගන්නට ඕනේ. එහෙනම් ඒ ලෙඩ වෙන ධර්මතාවයේ ගත්තා කියන්නේ ඒ දුක ගත්තා නේද කියන නුවණ එන විදිහටයි මේක හඳුනා ගන්නට ඕනේ. ඒක න අපි පොඩ්ඩක් බලමු. එතකොට දැන් ලෝකේ තුල දන්නවා ඉපදීම ලෙඩවීම මහලු බව මරණය අප්‍රියංහයක් වීම මේවා දුකක් කියලා. නමුත් ඒ ලෝකයා මේ දුක දන්නේ පින්වතුනි මෝඩකමට. ඉපදෙන්නේ කෙනෙක් ලෙඩවෙන්නේ කෙනෙක් මහලු වෙන්නේ කෙනෙක් මැරෙන්නේ කෙනෙක් ඉපදීම ලෙඩවීම මහලු වීම මගේ මට කියලා මේ දුක ආත්ම කරගෙනයි දන්නේ. දුක කෙනෙක්ගේ හැටියටයි දන්නේ. නමුත් මෙතනදී ඕනේ මේ දුක කියන එක කෙනෙක්ගේ නෙමෙයි පුද්ගලයෙක්ගේ නෙමෙයි. මෙන්න මේ ධර්මතායි දුක. මෙන්න මේ දුක්ඛ ධර්මතාවයන් කියන කාරණාව පැහැදිලි කරගන්නට ඕනේ. අන්න ඒ ටික පැහැදිලි වෙන විදිහටයි පින්වතුනි මෙන්න මේ දුක ගැන අවබෝධ කරගන්නට ඕනේ. ඒකයි අන්තිමට කෙටියෙන් කිව්වේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා. එතකොට දැන් හොඳට බලන්න ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ කියලා ඉපදීම ලෙඩවීම මහලු බව මරණය දුකයි කියලා පෙන්වුවට පස්සේ මේවා කෙනෙක්ගේ ටික කෙනෙක්ගේ දුක හැටියට ගන්නට එපා. මෙතනදී අපි ඉස්සෙල්ලා පවතින ධර්මතාවයන් තේරුම් කරගන්නට උත්සාහවත් වෙමු. පින්වතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි නුඹලට ජාතිය ස්වභාව කොට ඇති ධර්මයෝ දේශනා කරමි. ජරාව ස්වභාව කොට ඇති, ව්‍යාධිය ස්වභාව කොට ඇති, මරණය ස්වභාව කොට ඇති ධර්මතා දේශනා කරමි කියලා බුදුරජාණන් වහන්සේ මහණෙනි ඇහැ කියන එක ජාතිය ස්වභාව කොට, ජරාව ස්වභාව කොට, ව්‍යාධිය, මරණය, ශෝක පරිදේ, දුක්ඛ දෝමන සුපායාස ස්වභාව කොට ඇති ධර්මයක්. ආදිත්‍ය සූත්‍රෙදිත් අපිට මේ පරියාය ලැබෙනවා. සංයුත්ත නිකායේ සූත්‍රවලදිත් අපිට මේ පරියාය ලැබෙනවා. එතකොට රූප කියලා කියන්නේ චක්කු විඥාන කියලා කියන්නේ චක්කු සම්පස්සේ කියලා කියන්නේ, කන කියලා කියන්නේ ශබ්දේ කියලා කියන්නේ, සෝත විඥානය කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන හයම පෙන්නනවා. මේවා ජාතිය ස්වභාව කොට, ජරාව ස්වභාව කොට, ව්‍යාධිය මරණයේ ස්වභාව කොට ඇති ධර්මයි කියලා පෙන්නනවා. එතකොට මේ ජාති ජරා ව්‍යාධි මරණ ස්වභාව කොට ඇති ධර්මයි කියලා ඇයි මෙව්වට පෙන්නුවේ? එතකොට ඇහැ කොහොමද ඉපදීම ස්වභාව ඇති ධර්මයක් උනේ? ඇහැ කොහොමද ලෙඩවීම මහලු බව මරණයේ ස්වභාව කොට ඇති ධර්මයක්, අප්‍රියංහා එක්වීම ස්වභාව කොට ඇති ධර්මයක් උනේ කියන කාරණාව අපි තේරුම් කරගන්නට ඕනේ. අන්න එහෙම තේරුනොත් තමයි පින්වතුනි මේ ඇහි කලකිරෙන්නේ අපි. එතකොට මෙතනදී දැන් ඉපදීම ලෙඩවීම මහලු බව මරණය කිව්වහම මේ දුක් ටික විතරක් ගැන විතරක් නෙමෙයි, සංකිට්ඨෙන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියනකොට පින්වතුනි පංච උපාදානස්කන්ධයම දුකක් කියන නුවණ එන්නට ඕනේ. මේ පංච උපාදානස්කන්ධය කියනකොට මෙතන අයිති වෙනවා පින්වතුනි කාම ලෝකයේ අපි ඉන්න මට්ටම විතරක් නෙමෙයි, දිව්‍ය ලෝකේ, රූපී බ්‍රහ්ම ලෝකේ, අරූපී බ්‍රහ්ම ලෝකේ කියන මේ සුඛ සහගත භූමි පවා අයිති වෙනවා. ඒව පවා ජරා මරණ ධර්මයන්ගෙන් යුක්තයි කියන නුවණක් තියෙන්නට ඕනේ, නුවණක් එන්නට ඕනේ. අන්න ඒ විදිහට යම් කිසි කෙනෙක් දන්නව නම් තමයි දුක්ඛම් භික්ඛවේ වේදිතබ්බම් මහණෙනි දුක දත යුතුයි කියන නුවණ යාට තියනවා කියලා කියන්නේ. එහෙනම් අපි ඒ ස්වභාවය පොඩ්ඩක් බලමු. මෙතනදි පින්වතුනි මේ ලිඩ වෙච්ච, මහලු වෙච්ච, මරණයට පත් වෙච්ච ඒ නිමිත්ත විතරක් අල්ලගෙන කතා කරන ධර්මතාවයක් ගැන නෙමෙයි මේ කියන්නේ, නුවණක් ගැනයි මෙතනදි මතක් කරන්නේ. ඒ කියන්නේ තරුණ කෙනෙකුට වුණත් පුළුවන්කම තියෙන්නට ඕනේ මහලුකමේ කලකිරෙන්නට. තරුණ නිරෝගී කෙනෙකුට පුළුවන්කම තියෙන්නට ඕනේ ලෙඩ රෝගේ ගැන නුවණ ඇති කළා කලකිරෙන්නට. එහෙම නැතුව ලෙඩ වෙච්ච කම නිසා ඇතිවෙන දුකක්ම එන්නට ඕනේ කියන කම නෙමෙයි මේකින් කියන්නේ. මහලු වෙච්ච කමම දුකක් මහලු වෙන්නට ඕනේ කියන කමම කියනවා. එහෙම නෙමෙයි. එකනදී සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන තැනදී මෙන්න මෙහෙම ස්වභාවයක් ඉස්සෙල්ලා බලන්න. මම උතෙන්දී අර උපමාවක් හැටියට මතක් කරනවා පින්වතුනි. යම් කිසි ඒ ගහක් ගන්න පැලෑටියක් ගන්න, මේ ගහකට පැලෑටියකටත් තියෙනවා කුඩා කාලයක්. ඒ ගහකට පැලෑටියකට වුණත් ළමා කාලයක් තියෙනවා. ඒ ගහකට පැලෑටියකට වුණත් තරුණ කාලයක් තියෙනවා. ඒකත් තලත්‍යනි වයසක් තියෙනවා. ඒ ගහක් වුණත් ක්‍රමක්‍රමයෙන් දිරලා යනවා. දිරලා අන්තිමට වියලිලා ඒ ගහක් වුණත් මැරිලා යනවා. ඊට පස්සේ ඒ ගහකට වුණත් ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. දැන් හොඳට බලන්න, හේතුන්ගෙන් හටගත්ත වස්තුන්ගේ ස්වභාවය තමයි ලෙඩ වෙන්න පුළුවන් ස්වභාවය, දිරන්න පුළුවන් ස්වභාවය, මැරෙන්න පුළුවන් ස්වභාවය. නමුත් ඒ දිරන ඉපදෙන ගතිය, ලෙඩ වෙන ගතිය, මහලු වෙන ගතිය, මැරෙන ස්වභාවය අපි ගහක් කියපු ඒ වස්තුවට තිබුණානේ. එතකොට එහෙනම් ගේ ගහක් උනත් ඉපදීම ස්වභාව කොට, ලෙඩවීම ස්වභාව කොට, මහලු බව ස්වභාව කොට, මරණයේ ස්වභාව කොට ඇති ධර්මයක්. ඔන්න දැන් හොඳට බලන්න, ඒක සත්වයේගේ නොවි, පුද්ගලයේගේ නොවි, මගේ නොවි, ලෝකයේ පවතින ධර්මතාවයක්. ඒකයි ඉස්සෙල්ලා දුක්ඛ ධර්මතාව ටික තේරුම් කරගන්න කියලා පෙන්වන්නේ. මෙහෙම අනුව බැලුවාම යම් කිසි කෙනෙකුට සත්ව නෝ පුද්ගල නෝ ජරා මරණ ස්වභාවයෙන් යුක්ත ධර්මතා හැටියට හම්බ වෙනවා හැම රූපයක්ම මේ පංච උපාදාන ස්කන්ධය කියන තැනක. හැම පංච උපාදාන ස්කන්ධයේ තියෙන හැම රූප උපාදාන ස්කන්ධයක්ම, වේදනා උපාදාන ස්කන්ධය, සංඥා උපාදාන ස්කන්ධය, සංකාර උපාදාන ස්කන්ධය, විඥාන උපාදාන ස්කන්ධය කියන මේ ස්කන්ධ ටික දකින්ද අර සත්ව නොවු පුද්ගල නොවු අර මම ගහකට උපමා කළ මට්ටමෙන් මේ ස්කන්ධයෝ ඔක්කොම, ස්කන්ධයෝ කියනකොට කාම භූමිය ඇතුළත තියෙන සියලුම කුසල අකුසල ක්‍රියා විපාක කියන සියලුම සිත්, ඒ වගේම රූප තුන් භූමිය ඇතුළතම කාමවචරූත්, රූපවචරූත්, අරූපවචරූත් තුන් භූමිය ඇතුළත තියෙන සියලුම කුසල අකුසල ක්‍රියා විපාක කියන සිත්, ඒ වගේම හැම රූපයක්මත් කියන මෙන්න මේ ටික දකින්ද මේව ජාතිය ස්වභාව කොට ඇති ධර්ම. අර ගහක බීජයකින් මුලින්ම පැලෑටියක් හටගත්තා වගේ මේවා අවිද්‍යාව, කර්මය, තණ්හාව, ආහාර කියන හේතු ටික නිසා උපද්දපු, හේතු ටික නිසා හටගත් ධර්මයක්. මෙතන තියෙන මේ හැම දෙයක්ම අර පොඩි පැලේ ගහක් උනත් ටික ටික දිරන ස්වභාවයට පත් වෙනවා වගේ, ලෙඩ වෙන ස්වභාවයට පත් වෙනවා වගේ, ගහක් උනත් මරණ ස්වභාවයට පත් වෙනවා වගේ, මේ හේතුන්ගෙන් හටගත් ස්කන්ධයන්ගෙත් ආයු කාලයක් තියෙනවා. ආයු කාලයක් තියෙනවා කියන්නේ ක්‍රමක්‍රමයෙන් ඒක දිරන ස්වභාවයට පත් වෙනවා. එතකොට මේ ස්කන්ධියොත් ඒ ස්කන්ධයේ ඒ ආයු කාලයෙන් පස්සේ නැසිලා යනවා, විනාශ වෙලා යනවා, මරණයට පත් වෙනවා. එතකොට ඒ ස්කන්ධයන්ගේ වෙනස්කමක් ඇති වෙන්න පුළුවන්, අනිත්‍යතාවයක් ඇති වෙන්න පුළුවන්, ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. ඒ අනිත්‍යාවයකට වෙනස් බවකට පත්වීම විපරිණාම ස්වභාවයකට පත්වීම තමයි ඒකේ රෝගේ. එතකොට තුන් භූමිය ගිය අණුව ගිය හැම ස්කන්ධයකම මෙන්න මේ ගති ටික තියෙනවා පින්වතුනි. එතකොට දුක්ඛම් වික්ඛවේ වේදිතබ්බං කියනකොට පින්වතුන් තේරුම් කරගන්නට ඕනේ තුන් භූමිය අණුව ගිය හැම ධර්මතාවයක්ම මෙතනදී දැන් සිහි කරගන්න එපා, මිනිස්සු සිහි කරගන්න එපා, දෙවියෝ බ්‍රහ්මියෝ කියලා සක්කාය දිට්ඨියෙන් සත්පුද්ගල භාවයෙන් සිහි කරගන්න එපා. අපි මිනිස්සු කියලා හිතාගෙන ඉන්න තැනක තියෙන්නේ මේ වගේ හේතුන්ගෙන් හටගත් ස්කන්ධ ටිකක්. අපි දෙවියෝ කියලා හිතාගෙන ඉන්න තැනක තියෙන්නේ, බ්‍රහ්මියෝ කියලා හිතාගෙන ඉන්න තැනක තියෙන්නේ ඔය වගේ ස්කන්ධ ටිකක් තමයි තියෙන්නේ. එතකොට දුක්ඛං භික්ඛවේ වේදිතබ්බං කියනකොට දුක්ඛ ස්කන්ධ ටික මේ පංච උපාදාන ස්කන්ධෙම දුකක් කියන එක දත යුතුයි කියලා කිව්වේ තුන් භූමිය අණුව ගිය තුන් භූමියෙම තියෙන හැම ස්කන්ධයක්ම ඉපදීම ස්වභාව කොට ඇති දෙයක්. අර මම මුලින් මතක් කළ උපමාව මතක තබා ගන්න, සත්වනෝ පුද්ගලනෝ කෙනෙක් දෙයක් හැටියට නොහිතෙන ගහක්, ඒක පැලෑටියක් හැටියට ඉපදිලා බීජාංකුරයක් හැටියට පහළ වෙලා ඒක ක්‍රමක්‍රමයෙන් වැඩිලා ඒක දිරලා මැරිලා ගියා. ඒ ගහටත් ලෙඩ රෝග හැදුනා. නමුත් සත්ව පුද්ගල භාවයකින් තොර අනාත්මෝ ධර්මතාවයක් පැවතුනා. ඒ විදිහට ඉබඳු හැඟීම් මට්ටමකින් තේරුම් කරගන්න මෙන්න මේ තුන් භූමිය අණුව ගිය සියලුම ස්කන්ධ ටික මෙන්න මේ ස්වභාවයෙන් යුක්තයි. අද දවසේදී අපි ඒක නොදන්නවා, නොදකින්නවා, නොපෙනෙනවා වෙන්න පුළුවන්. නමුත් යතහ ස්වභාවය තමයි අපි මිනිස්සයෝ කියන තැනකත්, අපි දෙවියෝ කියලා අපිට හම්බ වෙන තැනකත්, බ්‍රහ්මියෝ කියලා හම්බ වෙන තැනකත් පවතින්නේ අර ගහකට උපමා බඳු ස්වභාවයෙන් යුක්ත තින ස්කන්ධ මාත්‍රයක් විතරයි. ඒ හැම එකක්ම දිරණ ස්වභාවයෙන් යුක්තයි. පින්වතුනි, දැන් අර හටගත් ගහ අනුක්‍රමයෙන් වැඩෙනකොට ඒ හටගත් ගහේ දිරණකම, ඒ ගහ වයසට යන එක අපිට නතර කරන්න පුළුවන්ද කියලා බලන්න. ඒ ගහ මැරෙන එක නතර කරන්න පුළුවන්ද කියලා බලන්න. ඒක කවදාවත් නතර කරන්න පුළුවන් ධර්මතාව නෙමෙයි. ඒක තමයි සංකත ධාතුන්ගේ සංකත ලක්ෂණේ. ඒ වගේ තුන් භූමිය අණුව ගිය තුන් භූමියේ ඉපදීම ස්වභාව කොට ඇති හැම ස්කන්ධයකම ඔන්නෝය වෙනස්කම තියනවා, ඔන්නෝය නැතිවීම තියනවා. ඒක කවදාවත් නැති කරන්න පුළුවන් කමක් නෙමෙයි. එතකොට පින්වතුන්ට තේරුම් කරගන්නට ඕනේ, තේරුම් කරගන්නට ඕනේ මේ ඉපදීම ස්වභාව කොට ඇති, ලෙඩවීම ස්වභාව කොට ඇති, මරණේ ස්වභාව කොට ඇති ධර්මයි කියනකොට තුන් භූමිය අණුව ගිය සියලුම ධර්ම තේරෙන්නට ඕනේ. අන්න ඒ විදිහට තේරුණාමයි දුක්ඛම් වික්ඛවේ වේදිතබ්බං කියන තැන අපි පිහිටියා වෙන්නේ. එතනදී මේ කාරණාව තේරුම් කරගන්නට ඕනේ. අපිට වර්තමානයේදී හම්බ වෙන දේ ඒ දුක් ස්වභාවය ප්‍රකට නොවුනා වෙන්නට පුළුවන්. නමුත් නුවණින් තේරුම් කරගන්නට පුළුවන්කම තියෙන්නට ඕනේ. ඔකට මම කලිනුත් උපමා කියලා තියෙනවා, උපමාවල් කියලා තියෙනවා. ඒ උපමාවම මම නැවතත් මතක් කරනවා. මේ උපමාවල් පින්වතුනි අපිට හරියට වටිනවා. මේ දුක් ස්වභාවය තේරුම් කරගන්න හරියක උපකාරයි නුවණින් මේක දත යුතුයි කියන එකට. පින්වතුනි, එක්තරා දවසක එක්තරා උපාසක මහත්මයෙක් සමග මම ගමනක් ගියා. ඒ ගියේ වැහි කාලෙක. ඒ වෙහි කාලේ යනකොට පාර ආයිනේ ඒ ලස්සන නිල් පාට වතුර පිරිලා ඉතිරිලා යන ඇලක් ඒ පාර හරහා ගලමින් තිබුණා. ඒක වැහි කාලේ. එතකොට අපි මං එක ගිය උපාසක මහත්තයා මට මතක් කරනවා, අනේ ස්වාමීනි අපේ සෙනසුන මැද්දෙනුත් මේ වගේ ගඟක් යනවනම් මේ වගේ දොළපාරක් යනවනම් මොන තරම් ශෝක්ද කියලා. මං ඊට පස්සේ කිව්වා, අනේ උපාසක මහත්තයා මේ වගේ දොළපාරක් නම් අපිට නැති වුණාට කමන්නෑ කියලා. ඇයි කියලා ඇහුවා. මං කිව්වා දැන් මේ දෙසැම්බර් මාසේ ජනවාරි මාසේ වැහි කාලේ වතුර පිරිලා ලස්සනට දෙගොඩ තලා ගියාට අගෝස්තු කාලේ එනකොට වතුර බිඳුවක්වත් නැහැ, ඔක හිඳිලා ගල් කැට විතරයි තියෙන්නේ. ඉතින් මේ වගේ අද වතුර පිරිලා තියෙනකොට පෙනෙන පමණකින් දැකලා අපි ප්‍රාර්ථනා කළොත් මේ වගේ දොලක් අපිට ලැබේවා කියලා, මේ දොල අගෝස්තු කාලෙට හිඳෙනවා නම් අපිට හම්බ වෙන දොලත් හම්බ වෙන්නේ අගෝස්තු කාලෙට හිඳෙන එකක්. මේ වගේ එකක් නම් ඕනේ. ඒ දොලට ඒ දොලපාරට සිද්ධ වෙන මේ සිද්ධාන්තයක් තියෙනවා. ජනවාරි පෙබරවාරි මාසෙදි මෙහෙම වතුර ගලාගෙන යනවා. ඒ ගාවට මාර්තු අප්‍රේල් වෙනකොට වතුර අඩු වෙලා යාන්තම් යනවා. අගෝස්තු සැප්තැම්බර් වගේ වෙනකොට වතුර බිඳුවක්වත් නැහැ, හිඳිලා වේයිලා තියෙනවා කියන ගතියක් තියෙනවා නම් මම ප්‍රාර්ථනා කළොත් ඒ වෙලාවේදී අර පෙනෙන්න තිබුණු දේ දැකලා මේ වගේ දෙයක් ප්‍රාර්ථනා කළොත් මට ලැබෙන්නේ ඕකේ තියෙන සිද්ධ වෙන්න පුළුවන් ගති ටිකකින් යුක්ත වූ ධර්මතාවයක්මයි. එතකොට අපිට හම්බ වෙන ඒ දොළපාරත් හම්බ වෙන්නේ කොහොමද? අගෝස්තු කාලේට වතුර බිඳුවක්වත් නැති එකක්. මං කිව්වා එහෙම නෙමෙයි උපාසක මහත්තයා, හම්බ වෙනවනේ මේ වගේ එකක් නෙමෙයි. අගෝස්තු කාලෙටයි මේ වගේ වැහි කාලෙටයි පායන කාලෙටයි දෙකටම වතුර තියෙන විදිය දොලක් හම්බ වෙනවනම් හොඳයි කියලා. ඉතින් මං ඒකින් උපමා කළේ අපි ලස්සන රූපයක් දැක්කට පස්සේ ලස්සන රූපය ප්‍රාර්ථනා කරනවා, අනේ මට මේ වගේ කෙනෙක් ලැබෙනවා නම් කොච්චර හොඳද කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා කරන්නේ දුක්ඛේ අඥාන දුක පිළිබඳ නොදන්නාකම නිසායි, තණ්හාව නිසායි. දුක්ඛම් වික්ඛේ වේදිතබ්බං කියනකොට මෙතනදී අපිට මේ තරුණ රූපය ඇස් ඉදිරිපිටට එද්දී අපිට නුවණින් ගෙනියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අනේ මේ රූපියත් හොරි හැදිලා කුෂ්ඨ හැදිලා කුණු වෙලා නොයේක් ලෙඩ ස්වභාවයට පත් වෙන්න පුළුවන් ධර්මතාවයක් නේද? අනේ මේද කෙස් පැහිලා හැම රැලි වැටිලා අතපය වලංගු නැති වෙලා මේ දිරණ ස්වභාවයෙන් යුක්ත රූපයක් නේද? කවදාම හරි දවසක මරණ ස්වභාවයට යන්න පුළුවන් රූපයක් නේද කියලා වර්තමානයේ අර ලස්සනට පෙනෙද්දිත් නුවණින් අපිට ඒ වස්තුව දකින්න පුළුවන් මට්ටමක් අපේ సంతානයේ තියෙනවා නම් හදාගෙන අන්න එයා දුක දන්නවා කියන කාරණාව තියෙනවා. ඒ කියන්නේ ලෝකයා සැපයි කියන අරමුණේදිත් මෙයාට දුක දකින්න පුළුවන්. එහෙම නැතුව කොන්ද මැදින් නැමුණු සැරැටියක් අරගෙන යන වයසට ගිය කෙනෙක් දැකලා අනේ වයසට යම දුකක් නේද, වයසට යම දුකක් නේද කියලා හිතුවට හරියන්නේ නැහැ. ප්‍රියසහගත අරමුණේ දුක නොදැක්කොත් අපි ප්‍රියසහගත අරමුණ ප්‍රිය හැටියට දකිනවා, දුක්සහගත අරමුණ දුක හැටියට දකිනවා නම් අපිට කියන්නේ දුක්ඛේ ඥානං කියලා, අපිට කියන්නේ දුක්ඛේ අඥානං කියලා. අර දුක්සහගත නිමිත්ත හොඳට ගන්නවා. අතපය වලංගු නැති කෙස් පැහිලා හමරලි වැටලා වයසට ගිය කෙනෙක් හම්බ වෙච්ච වෙලාවේදී අනේ මහලු බව කියන්නේ දුකක් නේද, මේක නේද මහලු බව කියන හොඳ නිමිත්තක් ගන්නවා. ඊට පස්සේ ලස්සන තරුණ පිරිමි ළමෙක්, ලස්සන තරුණ ගෑනු ළමෙක් ඇස් ඉදිරිපිටට ආවේ, අනේ ඒ වෙලාවේදීත් අර නිමිත්ත ඉදිරිපත් කරගෙන මේ විදිහට පෙවුනට අද දවසේදී අනේ මෙන්න මේ වගේ ස්වභාවයට පත් වෙන්න පුළුවන් රූපයක් නේද මේ, කෙනෙක් නෙමෙයි මේ, ලස්සන ගෑනු ළමයා නෙමෙයි, ලස්සන පිරිමි ළමයා නෙමෙයි, කනබුන ආහාරයෙන් හැදුණු හැම රැලියට එන්න පුළුවන් කෙස් පැහෙන්න පුළුවන් අතපය වළංගු නැති ඇස් පෙනෙන්නේ නැති කන් ඇහෙන්නේ නැති ස්වභාවයට පත් කරන්න පුළුවන් රූපයක් නේද මේ? අනේ මේ රූපෙටත් මෙහෙම වෙනවා නේද? මේ විදිහට අර සැපයි කියපු අරමුණේ දුක දකින්න පුළුවන් මහලු බව ඕගලන්ට දකින්න පුළුවන් නම් අන්න දුක්ඛේ ඥානං කියනවා. ඊට පස්සේ ලෙඩ රෝග හැදිච්ච තැනක් තියෙනවා නම් හම්බුනත් ඒක දුකයි. ඕගල හොඳට නිමිත්ත ගන්න හොරි හැදිලා කුෂ්ඨ හැදිලා පිළිකා හැදිලා දද හැදිලා හොඳට නිමිත්ත ගත්ත අනේ මේක දුකක් නේද මේ ලෙඩ රෝගේ මොන තරම් දුකක්ද. ඊට පස්සේ ඇස් ඉදිරි පිටට බොහොම ප්‍රියයි ලස්සනයි කියලා එන අරමුණක් ගත්තාම ඒ ප්‍රිය ලස්සන අරමුණෙත් පිළිකා හැදිලා හොරි කුෂ්ඨ හැදිලා හෙට දවසේදී වෙන්න පුළුවන් ස්වභාවය නුවණින් දකින්ද අන්න එතකොට ඕගලන්ට කියනවා සැපයි ලෝකයා දුකයි කියන ටිකේ දුක විතරක් නෙමෙයි ලෝකයා දුකයි කියන ටිකේ සැපයි කියන එකේ දෙකේම දුක දකින්න පුළුවන් නම් ඔන්න දුක්ඛම් වේදිතබ්බෝ දුක දන්නවා කියන තැනටකට එනවා. එතකොට ඔගොල්ලෝ මරණය මලමිනියක් දැකලා හොඳට ඒකේ නිමිත්ත ගන්න අනේ මරණය කියන්නේ මේ ලෝකේ මේ හැම දෙයක්ම අතහැරලා හැම දෙයක්ම වෙන් වෙලා ඥාති හිතේසිකින් අතහැරලා යන්න වෙන මේ ස්වභාවය නේද කියලා දකින්ද ඊට පස්සේ ප්‍රියයි මනාපයි කියලා හිතෙන තමන්ට සතුට උපදින ඒ නිමිති වලටත් ඒ ස්වභාවය ඊට පස්සේ තියලා බලන්න මේ ස්වභාවයද මරණය නොඉක්මපු ධර්මයක් නේද කියලා බලන්න. ඕගලන්ට දුකයි කියපු අරමුණේ විතරක් නෙමෙයි ඒ සැපයි කියපු අරමුණෙත් ඕගලන්ට මරණය දකින්න පුළුවන් නම් මරිච්ච අරමුණේ නෙමෙයි ජීවත් වෙන අරමුණේ ජීවත් වෙනවා කියන නිමිත්තේ මරණය දකින්න පුළුවන් නම් මෙන්න මේගොල්ලෝ මේකට කියනවා ඕගොල්ලන්ට දුක්ඛේ ඥානං කියලා නැත්තම් දුක්ඛම් වේදිතබ්බෝ කියලා කියනවා. එතකොට මේ වගේ ඉපදීම ලෙඩවීම මහලු බව මරණය කියන මේ ස්වභාවයේ නිමිති ටික හොඳට අරගෙන ඒ දුක්සහගත පැවැත්මල් හම්බ වෙන අවස්ථාවට ඒ නිමිති ටික හොඳට ගන්නවා අරගෙන සැපයි කියන අවස්ථාව තමන් ගාවට එනකොට හිත ලෝකය ඇලෙන්න පුළුවන් බැඳෙන්න පුළුවන් අරමුණට යම් කිසි කෙනෙක් මේ ටික ආදේශ කළා බලන්න පුළුවන් නම් යටින් මේ ලෝකය සතුට වෙන අරමුණත් යටින් මෙන්න මේ වගේ දැක්මක් ඕගොල්ලන්ට දිවෙනවා නම් දැක්මක් තිබුණොත් තියෙන මට්ටම හැදෙනවා නම් හදා ගන්නවා නම් ඒකට කියනවා දුක්ඛං වේදිතබ්බෝ කියලා. එතකොට එයාට කෙටියෙන් කිව්වොත් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ මෙයාට දුක්ඛ සත්‍යෙම මිදිච්ච එකම වස්තුවක්වත් තුන් භූමිය තුල පෙනෙන්නේ තුම් භූමිය කියලා කියන්නේ දුකක්මයි කියන නුවණේන. මොකද ඒ හැම තැනකම තියෙන්නේ ජාතිය ස්වභාව කොට ඇති, ජරාව ස්වභාව කොට ඇති, ව්‍යාධිය ස්වභාව කොට ඇති, මරණයේ ස්වභාව කොට ඇති ධර්මයි කියන එක යාට එනවා. කුමක් නිසාද? අර ජාති ජරා මරණ කියන නිමිති ටික හොඳට ගන්නවා. ඒ නිමිති ටික අරගෙන තාම ඒ தත්ත්වයටපත් නොවුණු නමුත්පත් වෙන්න පුළුවන් දේ. එයා නුවණින් පහල කරගන්නවා ප්‍රකට කරගන්නවා මේ ස්වභාවයේ නොඉක්මපු ධර්මයි මේ. එහෙනම් මේ ස්වභාවයේ නොඉක්මපු ධර්ම මේ ස්වභාවයට කවදා හරිපත් වෙනවා නම් අදද කියන්න වටිනවා ජාති ජරා මරණයන්ගෙන් යුක්ත ධර්මයෝයි කියලා කියන නුවණ යාට ඇති වෙනවා. එතකොට දුක්ඛං භික්ඛවේ වේදිතබ්බං කියනකොට පංච උපාදාන ස්කන්ධේම ඔය ආයුරින් තේරෙන්නට ඕනේ. ඒ කියන්නේ දුක විතරක් නෙමෙයි ලෝකයා දුකයි කියන එකත් ලෝකයා සැපයි කියන එකත් සැපයි දුකයි දෙකම දුකයි කියන නුවණක් යම්කිසි කෙනෙකුට එන්නට ඕනේ. අන්න එහෙම ආපු දවසටයි පින්වතුනි අපිට මේ දුක ගැන නුවණ තියනවා දුක ගැන දන්නවා කියන කාරණාව එන්නේ දුකේ ගැන කලකිරෙනවා කියන තැනට යම් කිසි කෙනෙක් එනවනම් අන්න ඒ විදිහට ආපු කෙනෙකුයි. අර උපමාවම් පොඩ්ඩක් සිහිපත් කරගන්න මම මුලින් මතක් කරපු හොඳට නිල් පාටට වතුර පිරিলা දෙගොඩ තලා මට්ටමට යන ගඟ හම්බ වෙන වෙලාවෙදිත් බලාගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අද මේ මට්ටම තිබුණට පායන කාලෙට මේක වතුර බිඳුවක්වත් නැති වියලිච්ච ඇලක් වෙනවා නම් අනේ මට අද මේ තියෙන මට්ටම විතරක් තියෙන එක ප්‍රාර්ථනා කළොත් මට ලැබෙන්නේ කවදා හරි දවසක පායන කාලේ වතුර පොදක්වත් නැති මට්ටමේ ඇලක් නේද කියලා සිහි කළා. අද තියෙන මට්ටමේ නොයැලෙන්න පුළුවන්කම හම්බෙන්න ඕනේ. ඒ වගේ අද මොනතරම් ලස්සනට ප්‍රියමනාපට තියෙන වස්තුවක් වෙන්න පුළුවන් අපි ප්‍රාර්ථනා කළොත් මේ රූපයේ ඉරනම හෙට දවසේදී මහා පිළිකාවක් හැදෙන මහා හොරි කුෂ්ඨයක් හැදෙන රූප පසුබිමක් වෙන්න පුළුවන්. මම ප්‍රාර්ථනා කළා තියෙන පිළිකාවක්, මම ප්‍රාර්ථනා කළා තියෙන හොරි කුෂ්ඨයක්, මම ප්‍රාර්ථනා කළා තියෙන මහලු බවක්, මම ප්‍රාර්ථනා කළා තියෙන ලෙඩ රෝගයක්, මම ප්‍රාර්ථනා කළා තියෙන මරණයක්. මරණයක් ප්‍රාර්ථනා කළා, ලෙඩ රෝග ප්‍රාර්ථනා කළා, මහලු බව ප්‍රාර්ථනා කරන මට ලෙඩ රෝග මහලු බව මරණය ලැබීම මිසක අජරාමර බවක් ලැබෙයිද කියන එක බලන්න. යම් කිසි කෙනෙක් ලෝකයේ තුල පංච උපාදාන ස්කන්ධයේ තුල යමක් ප්‍රාර්ථනා කළා නම් ඒ ප්‍රාර්ථනා කරන්නේ දුකක් බව මතක තියාගන්න. ලෙඩවීම මහලු බව මරණයේ ස්වභාව කොට ඇති ධර්මතාවයකයි ප්‍රාර්ථනා කරන්නේ. එයාගේ වර්තමානයේ විතරක් දකින්න පුළුවන්, එයින් ඔබේ පවතින නුවණින් දකින්න පුළුවන් ඇස් නැතිකම නිසා, ඇස් නැතිකම නිසා අනාගතයේ නොපෙනෙන කම නිසා වර්තමානයේට රැවටිලා යම් ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන්. නමුත් ඒ ප්‍රාර්ථනාව තුළ එයා දන්නේ නැති වෙන්න පුළුවන්. එයා ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දොමන සුපායාසයි ප්‍රාර්ථනා කළේ කියන කාරණාව. එතකොට ඒ අනවබෝධය නිසායි නැවත නැවත ජරා මරණ දුකෙන් අපි මිදෙන්නේ නැත්තේ. ජරා මරණ දුකේ අපි ඇලෙන්නේ බැඳෙන්නේ පත් වෙන්නේ. ඒ නිසා හොඳට හැම කෙනෙක්ම නුවණින් දකින්ද වර්තමානයක තිබුණු පමණකින් ප්‍රාර්ථනා කරන්ට සුදුසුද, මෙතන පවතින යථාර්ථය මොකද්ද කියන එක නුවණින් බලන්නට ඕනේ. අන්නේ බඳු නුවණක් ඇතුව ජීවත් වෙන්න පංච උපාදාන ස්කන්ධය දකින්ද කියන අදහසක් ඇතුවයි භාග්‍යතුන් වහන්සේ දුක්ඛම් භික්ඛවේ වේදිතබ්බෝ කියලා පෙන්වුවේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දුක්ඛස නිදාන සම්භවෝ වේදිතබ්බෝ, දුක්ඛයාගේ නිදාන සම්භවයේ දුක්ඛයාගේ ඇතිවීමේ කාරණාව පෙන්වනවා. මොකද්ද දුක්ඛයාගේ ඇතිවීමේ කාරණාව? තණ්හාව නිසා දුක ඇති වෙනවා කියලා පෙන්වනවා. පින්වතුනි, කොහොමද තණ්හාව නිසා දුක ඇති වෙන්නේ? දැන් හොඳට බලන්න, අපි දැක්කා මේ පංච උපාදානස්කන්ධය දුකක් කියලා. පංච උපාදානස්කන්ධයේ දුකක් කියන එක නොදන්නාකම නිසා අපි මේකට තණ්හා කරනවා. හැබැයි පංච උපාදානස්කන්ධයේ දුකක් හැටියට නොදන්නකොට තේරුම් කරගන්නට ඕනේ අපි වෙන විදිහකට දන්නවා කියන එක. අවිද්‍යාව වැඩ දෙකක් කරනවා කියන එකත් මතක තබා ගන්න. එකක් ඇත්ත නොපෙන්නනවා, දෙක වැරද්දක් පෙන්නනවා. අවිද්‍යාව එකක් ඇත්ත නොපෙන්නනවා, දෙක සංඛාරය ඇති කරවනවා. ඒ කියන්නේ ජාතියේ ජරාව ව්‍යාධිය මරණයේ ස්වභාව කොට ඇති රූපයක් මෙතන තියෙන්නේ කියන එක අපිට නොපෙන්නනවා. දෙක සංඛාරයක් ඇති කරනවා, කර්මයක් ඇති කරනවා. මේ මිනිස්සෙක් මේ ළමයාන්නේ කියලා පෙන්නනවා. ඊට පස්සේ උන් දැන් අපි ප්‍රාර්ථනා කරන්නේ අනේ මට මේ වගේ දරුවෙක් ලැබේවා කියලායි අපි ප්‍රාර්ථනා කරන්නේ. පින්වතුනි, දැන් දුකට හේතුව තණ්හාවයි කියන්නේ අපි ප්‍රාර්ථනා කළේ දරුවේ. දැන් දරුවා කියලා ලැබෙන්න වෙන්නේ අපිට මොකද්ද? ඉපදීම ස්වභාව, ලෙඩවීම ස්වභාව, මරණයේ මහලු බව ස්වභාව කොට ඇති රූපයක් තමයි ලැබෙන්න වෙන්නේ, ස්කන්ධ ටික. එතකොට අපිට ආපහු මේ දුක් වූ ස්කන්ධ ටික උරුම වුණේ මොකක් නිසාද? තණ්හාව නිසායි. අර උපමාවෙම බලන්ද අපිට වතුර පිරිලා ගලාගෙන යනකොට, අද දවසේදී වතුර පිරුණාට හෙට දවසේදී වතුර නැති හිස් මුඩු බිමක් බවට පත් වෙනවා නේද මේ ඇල කියලා නුවණින් බලාගන්න බැරි කම නිසා වර්තමානයේදී අපි ආස කරනවා මේ ඇලට. ඒ හින්දා තණ්හාව තමයි අනේ මට අපිටත් මෙහෙම ඇලක් තිබුණා නම් කියලා අපි ප්‍රාර්ථනා කරනවා තණ්හා කරනවා. ඔන්න අපිටත් එහෙම ඇලක් හම්බ වෙනවා. අනේ එහෙම ඇලක් හම්බ වුණාම ඒ ඇලේ පායන කාලෙට වැහි කාලෙට වතුර තියෙනවා පායන කාලෙට වතුර නැහැ. එහෙනම් වතුර නැතිකම ලැබුණෙත් අපිට තණ්හාව නිසා නෙමෙයිද කියලා බලන්න. දැන් ප්‍රාර්ථනා කළේ අපි ඇල විතරයි. ඇලේ ස්වභාවයේ වතුර නැති වෙන එක. එහෙනම් තණ්හාව නිසායි අපිට වතුර නැතිකම ලැබිලා තියෙන්නේ. අපි දන්නේ තණ්හාව නිසායි වතුර නැතිකම ලැබෙන්නේත් කියලා. අපි හිතුවේ හොඳට තණ්හා කෙරුවාම ප්‍රාර්ථනා කළාම හොඳට වතුර ඇතිකම විතරයි අපිට ලැබෙන්නේ කියලා අපි හිතාගෙන හිටියේ. නමුත් හොඳට මතක තියාගන්නට ඕනේ තණ්හා කළාම ප්‍රාර්ථනා කළාම ඉබඳු ඇලක් ලැබුණොත් වැහි කාලෙදි වතුර ඇතිකම ලැබෙනවා වගේම පායන කාලෙදි වතුර නැතිකමත් ලැබෙනවා. ඒ ඇලේ ගතිය එහෙමම අපිට වෙන් කරන්න බැරුව හම්බ වෙනවා කියන එක. මොකද ඉබඳු ඇලක් ලැබුණොත් වැහි කාලෙට විතර වතුර ගලාගෙන යනවා අනිත් කාලෙදි එහෙම ඇල කියලා එකක් නැහැ. ඒක අහෝසි වෙනවා කියලා එකක් නැහැ. ඒ වගේ අපි මෙච්චර කාලයක් හිතාගෙන ඉන්නේ අපි ප්‍රාර්ථනා කළාම සැපසහගත අරමුණු ලස්සන රූපයක් ප්‍රාර්ථනා කළාම ඒ ලස්සන රූපේම අපිට ලැබෙනවා ඒ සැපේම අපිට ලැබෙනවා කියන එක හොඳට මතක තියාගන්න. ඒ ප්‍රාර්ථනාව මුල් කරගෙන ඒ තණ්හාව නිසාම තමයි ඒ ලස්සන රූපය වගේම ඒ රූපේට ඇතිවෙන හොරි කුෂ්ඨ දද හැදෙන්නේ ඒ වගේම අංශභාග පිළිකා හැදෙන්නේ ඒ වගේම ඒ රූපයේ තමයි මහා කන් ඇහෙන්නේ ඇස් පෙනෙන්නේ නැති මහලු බව කියන දිරණ ස්වභාවයට පත් වෙන්නේ ඒ රූපෙමයි මැරෙන්නේ. එහෙනම් ඒ ප්‍රාර්ථනාව නිසාමයි ඒ ටික අපිට උරුම වුනේ කියන කාරණාව තේරුම් කරගන්නට ඕනේ. තණ්හාව නිසා අපි හිතන විදිය ලැබෙන සැප විතරක් එහෙම නෙමෙයි ලැබෙන්නේ දුකත් ලැබෙනවා. ඒකයි දුක කියන එක සැප කියන එක ආස්වාදයේ ටිකයි ආදීනව බොහෝයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. මහණෙනි කාමයාගේ ආස්වාදයේ බොහොම ටිකයි ආදීනවේ බොහෝ වැඩි කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වුවේ. ඒ නිසා දුකට හේතුව තණ්හාවයි කියනකොට මෙන්න මේ පරියායම තේරුම් කරගන්න අපි සැපයි කියන අදහස ඇතුව ප්‍රියයි කියන අදහස ඇතුව ඒක ප්‍රාර්ථනා කළාම ඒ සැප වූ ප්‍රිය වූ ටික විතරක් නෙමෙයි අපිට ලැබෙන්නේ. ඒ සැප වූ ප්‍රිය වූ වස්තුවේ සිද්ධ වෙන්න පුළුවන් ඉරණමක් තියෙනවා නම් ධර්මතාවයක් තියෙනවා නම් ඒ ටිකටත් අපි උරුමකාරයෙක්. ඒක දිරන්න පුළුවන් නම් ලෙඩ වෙන්න පුළුවන් නම් මැරෙන්න පුළුවන් නම් ඒ ටිකත් උරුමකාරයෙක්. ඒ ටිකටත් අපි වගකී යුතුයි කියන කාරණාව තේරුම් කරගන්නට ඕනේ. අපි උදාහරණයක් ඇටියට ගත්තොත් යම්කිසි කෙනෙක් යම්කිසි පවුලක අවාහ විවාහ කටයුත්තක් කරගන්න යනවා කියනකොට හරිම ලස්සනයි. ලස්සන ගැහණු ළමයෙක් ඉන්න පවුලක්. මේ ඒ ගැහණු ළමයා විවාහ වෙන්න යන්නේ. හැබැයි ගැහණු ළමයාගේ අම්මට අංශභාගය හැදිලා. තාත්තගේ ඇස් පේන්නේ නැහැ. අයියා මල්ලි කෙනෙක් ඉන්නවා නැගිටින්න බෑ පිළෙක් වගේ. එතකොට හොඳට මතක තියාගන්නට ඕනේ මේ ලස්සන ගෑනු ළමයා බඳිනකොට විවාහ කරගන්නකොට දෑවැද්ද හැටියට අච්චර දුක් ටිකකුත් එනවා කියන එක. දැන් තමන්ට මග අරින්න බෑ. තමන්ගේ යුතුයකම තමන්ගේ නෑදෑයි මේ අයට උපකාර කරන්නට උපස්ථාන කරන්නට ඕනේ. ආස්වාදේ වගේ මේකේ ආදීනෝයකුත් තියෙනවා කියන එක මතක තියාගන්නට ඕනේ. කැමති වෙන්නට ඕනේ. එහෙනම් මේ ආස්වාදයට විතරක් නෙමෙයි මේ ආදීනවයටත් මුණ දෙන්නට බලාගෙන මේ කාරණාවට කැමති වෙන්නට ඕනේ. අන්න ඒ වගේම මංගල කටයුත්තක් තමයි මේ තුන් භූමිය තුලම තියෙන්නේ. තුන් භූමිය තුල යම් කිසි ස්කන්ධයක් ලබා ගන්නවා කියන්නේ අන්න අර ගෙදරක අන්ධ තාත්තයි ඔත්පල වෙච්ච අම්මයි අතපය වළංගු නැති සහෝදරයෝයි ඉන්න ගෙදරකින් අවහ ලස්සන රූම කාන්තාවක් අවහ විවාහ කරගන්නවා වගේ තමයි වර්තමානයේ පේන්න තිබුණු පමණකින් ප්‍රිය වූ මනාප වූ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බයක් ගත්තහම ඒ එක්කම ඒ පවුලටම නෑදෑ වෙලා ඒ එක්කම ඒ පවුලෙම ඉන්නවා මහලු මහලු බව ලෙඩවීම මරණය කියන නෑදෑයෝ ටිකකුත් ඒ අයවත් බාරගන්න බලාගෙන ඒ අයගේ තත් නෑදෑකම් කියන්න බලාගෙන අපි ඒ තුන් භූමිය අනුගේ ස්කන්ධයක ආවහවයා කටයුත්ත කරගන්නට ඕනේ කියන කාරණාවත් පින්වතුන් සිහිපත් කරගන්නට ඕනේ. එබඳු අයිතියකින් යුක්තයි කියන කාරණාව තේරුම් කරගන්නට ඕනේ. ඒ නිසා තණ්හාව දුකේ ඇතිවීමයි කියන කාරණාව මේ පින්වතුන් තේරුම් කරගන්නට ඕනේ. එතකොට දුකේ නානත්වය මොකද්ද කියනකොට භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා අත්තිබික්වේ දුක්ඛං අදිමත්තං. ඒ කියන්නේ ඉතා දැඩි රළු දුකකුත් තියෙනවා. ඒ වගේම අදිමාත්‍ර ස්වභාවය අඩු ඒකේ දුක්ඛු ස්වභාවයේ අඩු දුකකුත් තියෙනවා. දුකේ වැඩිකම ඇති දුකකුත් තියෙනවා. දුකේ අඩුකම ඇති දුකකුත් තියෙනවා. මේ තමයි දුකේ නානත්වය. එතකොට තව දුකක් තියෙනවා කිප්පා විරාගා. තව දුකක් තියෙනවා දන්දා විරාගා. ඒ කියන්නේ බොහෝම ඉක්මනට නැති වෙලා යන්න පුළුවන් දුකකුත් තියෙනවා. ලේසියකට තමන්ව අතහැරලා යන්න නැති දුකකුත් තියෙනවා. ඒ කියන්නේ අපිට කකුල කටුවක් වගේ යනුනොත් ඒ දුක ඒ තරම් රළු දුකක් නෙමෙයි කඩියක් වුඹේ කියව සියුම් දුකක්. නමුත් කඩුවකින් කිනිසකින් යන්නොත් ඒ දුක ටිකක් බලවත් වැඩි. ඒ වගේ දුකේ අඩු වැඩි කමකුත් තියෙනවා. ඒ වගේම කවුරු හරි මොනවා හරි දෙයක් අපේ අතින් නැති වුණා. ඔන්න ඒ දුක ටිකක් කල් තිබිලා නැති වුණා. නමුත් එහෙම නෙමෙයි අපේ දරුවෙක් නැති වුණා. ඔන්න මේ දුක ගොඩාක් කල් තියෙනවා. ඒ වගේ ඉක්මනට නැති වෙලා යන දුකකුත් තියෙනවා. බොහෝ කාලයක් නැති වෙන දුකකුත් තියෙනවා කියලා මේ වගේ දුකේ අඩු වැඩිකම සහ ඉක්මනට නැති වෙන ඉක්මනින් නැති නොවන කියන මෙන්න මේ ප්‍රභේදයේ දකින්න දුකේ නානත්වයේ දුකේ විමතතාවයේ කියන එක. ඒ වගේම දකින්නට ඕනේ දුකේ විපාකයේ කියන කාරණාව. දුකේ විපාකයේ කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ලෝකේ යම් කෙනෙක් දුකෙන් මැඩුනේ දුකෙන් තැවුනේ දුකෙන් යුක්ත වෙලා සිහි මුලාවටපත් වෙනවා නම් ශෝක කරනවා නම් කලාන්ත වෙනවා නම් පපුවේ අග්ගා අඬනවා නම් අනේ මට පිහිට පිනිස කවුරුත් නැද්ද මගේ දුක නැති කිරීම පිණිස වචනයක් දෙකක් හෝ කියන්න මට කෙනෙක් නැද්ද කියලා තමන්ගේ දුක නැති කිරීම පිණිස පිටත පිලිසරණ සොයාගෙන පිටතට පැමිණීමක් තියෙන මේක තමයි දුකේ විපාකය. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහානි දුකේ විපාකය මොකද්ද? සම්මෝහයට පත්වීම දුකේ විපාකය. අනුන්ගේ පිලිසරණ හොයන්න වෙන ලක්ෂණයට පත්වීම අනුන්ගේන්ට බැගපත් වෙන්න පුළුවන් ස්වභාවයට පත් කරන ලක්ෂණය තමයි දුකේ විපාකය. අනේ මගේ දුකේ මාව බේරගන්න කවුරුත් නැද්දෝ කියා තව පිහිටක් හොයන්නට පැමිණෙන ස්වභාවයට කියනවා දුකේ විපාකය කියලා දකින්ද කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා. එතකොට මෙතනදී දුකේ විපාකයේ හැටියට පෙන්වන්නේ මොකද්ද? සම්මෝහ ස්වභාවයට පත්වීමත් ඒ වගේම අනුන්ගේ පිහිට සෙවීම බහිද්දා පරියෙtti. ඒ කියන්නේ බාහිර පරිශ්‍රණය සඳහා අනුන්ගේ පිහිට පිළිසරණ හොයාගෙන පැමිණීම සම්මෝහයට පත්වීම මෝහයට මුලාවට පත් කරවීමත් කියන මෙන්න මේ ධර්මතා දෙක දරනවා පින්වතුනි දෙකට පත් කරවනවා මේ දුකේ විපාකයක් හැටියට. එතකොට දුකේ විපාකය ඒක. දුකේ නිරෝධය මොකද්ද? තණ්හාවගේ නිරෝධය දුකේ නිරෝධයයි. තණ්හාවගේ නැති කිරීම කියලා කියනකොට පින්වතුනි අපිට තණ්හාව කියන එක එන්නේ දුක්සහගත අරමුණේ නෙමෙයි සැපසහගත අරමුණේ. ඒ තණ්හාව නැතිකරන්න තියෙන ක්‍රමයක් වෙන මොකුත් නෙමෙයි. මෙන්න මේ සම්මාදිට්ඨියමයි. දැන් තණ්හාව නැතිකොලොත් මට මේ වගේ පුද්ගලයෙක් ලැබේවා මේ වගේ ආත්මයක් ලැබේවා මේ වගේ ස්කන්ධයක් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා නොකොලොත් ඒ ස්කන්ධ ටිකේ එක්ක තියෙන දුක් ටික අපිට උරුම වෙන්නේ නැහැනේ. අන්න ඒ වගේ ප්‍රාර්ථනාව කියන එක නැති කළා දුක් වූ ස්කන්ධයන්ගේ නැති කිරීම අපිට පුළුවන්. අපි අර ඇල දිහා බලලා මේ වගේ ඇලක් අපිට තියෙනවා නම් හොඳයි කියලා අපි ප්‍රාර්ථනා නොකළා නම් තණ්හා නොකළා නම් අගෝස්තු කාලේට වතුර නැති ඇලක් ලැබිලා වතුර ටිකක් බොන්න නැතුව දුක් විඳින පීඩාව අපිට එන්නේ නැහනේ. එහෙම ප්‍රාර්ථනා කරලා තණ්හා කළා එහෙම ලැබුණොත් නේ ඒ විදිහ ඇලක් ලැබිලා පිපාසයෙන් ඉඳ අපිට අවස්ථාව හම්බුනේ. ඒ වගේ අපිට ලෙඩ වෙන්න පුළුවන් මහලු මරණයට පත් වෙන්න පුළුවන් ස්වභාවයේ යටින් හඟවලා උඩින් ලස්සනට පෙන්ලා තියෙන රූපය හම්බ වෙද්දී අපි ඒකට ප්‍රාර්ථනා කළ නිසායි ඊ උඩ තියෙන ටික අත හැරිලා යට ටික උඩට එනකොට අපිට දුක ආවේ. නමුත් උඩින් තියෙන රූපය උඩින් තියෙන රූපේ ලස්සනට ප්‍රියමනාපව පේන්න තිබුණත් පේන්න තියෙද්දි එයින් ඔබ්බේ පවතින යථා භූත ස්වභාවයේ ඉදදීම ලෙඩවීම මහලු බව ස්වභාව කොට ඇති ධර්මයක් කියලා මෙනෙහි කළා බලනවා නම් බැලුවාම තණ්හාව අපිට හිතින්නේ. එතකොට ඒ වගේ දේවල් ප්‍රාර්ථනා කරන්නේ ඒ වගේ දේවල් හොය හොයා යන්නේ. එතකොට ඒ කිව්වේ ලෙඩවීම ප්‍රාර්ථනා කළේ නැහැ, මහලු බව මරණය ප්‍රාර්ථනා කළේ නැහැ. ඒ දේවල් ලෙඩවීම මහලු බව මරණය හොය හොයා ගියේ නැහැ. ඒ කියන්නේ ආ දුක හොය හොයා ගියේ නැහැ. දුකේ නැතිවීමම ඒකමයි. දුක නූපදින ස්වභාවයට පත් වෙන තණ්හාව නැති වෙනකොට. එතකොට යම් කිසි කෙනෙකුට තණ්හාවගේ නැති කිරීමෙන් දුක නැති වෙනවා කියලා පෙන්වන්නේ භාග්‍යවතුන් වහන්සේ. ඒ නිසායි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් දුක නැති කරන මාර්ගය සීලයක පිහිටන්ට, ඒ වගේම සමත කමඨහනකින් හිත එක්තෙන් කරන්ද මේ දුක ඇතිවෙච්ච හේතුව දුක නැතිවීම, දුකේ නානත්වයේ, දුකේ විපාකයේ, දුකේ නිරෝධය කියන මේ ධර්මතාව ටිකම මෙනෙහි කරන්ද මේ පෙන්නපු ආකාරයට ජීවිතේ හැම වෙලාවකම වැඩට යනකොට ගමන් බිම යනකොටත් සැපසහගත අරමුණේදීත් ඇහැට පෙනෙන මට්ටමට නොපෙනුනාට එයින් ඔබට පවතින යථා ස්වභාවය නුවණින් ඕගලන්ට දුක් බව බලන්න පුළුවන් නම් මෙන්න මේකමයි සම්මාදිට්ඨිය. එතකොට මෙන්න මේ විදිහට සීලයක පිහිටලා සමාධි වඩමින් මෙන්න මේ පරියායම නුවණින් ඕගලන්ට බැලුවොත් ඕගලන්ට මේ දුකේ කලකිරීම ඇති වෙනවා කියන කාරණාව නවත්තන්න පුළුවන් එකක් නෙමෙයි වෙනවා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට යම් කෙනෙක් දුක දන්නවා නම් දුකේ ඇතිවීමත්, දුකේ විපාකයක්, දුකේ නානත්වය, දුකේ තැනත් නැති කිරීමත් මාර්ගයක් දන්නවා නම් එයා දුක නැති කිරීම පිණිස, දුකේ කලකිරීම පිණිස පවතින Brahmacharyaව දන්නවා කියලා. බුදුරජාණන් වහන්සේ මේ නිබ්බේධික පරියාය සූත්‍රයේ දේශනා කරලා මහණෙනි කලකිරීම නම් වූ ධර්මපරියාය නිබ්බේධික පරියාය නම් වූ ධර්මපරියාය දේශනා කරනවා, කලකිරීමේ ක්‍රමය නම් වූ දහම් ක්‍රමයේ දේශනා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ ක්‍රම හයක් අපිට පෙන්නුවා. මේ ක්‍රම හයෙන් යම් කිසි කෙනෙකුට එක ක්‍රමයක් හෝ මතක තබාගෙන ඊට අනුව හිත මෙහෙවලා ඊට උපකාරීව සීලයක පිළිපදලා සමාධි වඩමින් ඒ ක්‍රමයේ දකින්න පුළුවන් නම් පින්වතුනි මෙච්චර කාලයක් සසරේ කලකිරිලා සසරෙන් මිදෙන්න අපිට බැරි වෙච්ච මේ දුක්සහගත සසරෙන් අපිට මිදී ගන්න පුළුවන් කලකිරීම ඇති කර ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ නිබ්බේධික පරියාය සූත්‍රය බොහෝම වටිනා සූත්‍රයක්. මට ලැබුණ අවස්ථානුරූපව කෙටියෙන් පුළුවන් හැටියකට මම මේක මතක් කළේ. මේකේ තවත් ඔබට බොහෝම වටිනා කාරණා තියෙනවා කියන කාරණාවත් මතක් කරනවා. මේ නිබ්බේධික සූත්‍රය පින්වතුනි අපේ ජීවිතයට හරීම වටිනාකමක් ලබා දෙන සූත්‍රයක්. මේ පින්වතුන්ට ඒක අරගෙන ඕනම් බලන්නට පුළුවන්. ඒක පෙළදහම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ අංගුත්තර නිකායේ චක්ක නිපාතේ කියන 6 වෙනි නිපාතේ මහා වර්ගයේ තමයි මෙන්න මේ සූත්‍රය තියෙන්නේ. මේ සූත්‍රයේදී කලකිරීම පිණිස පවතින කාරණා 6ක් පෙන්වුවා. කාමය ගැන, වේදනාව ගැන, සංඥාව ගැන, ආශ්‍රවය ගැන, කර්මය ගැන, දුක ගැන. ඒ දේශනා හයම ඒ ක්‍රම හයම මම අනුපිළිවෙලින් දේශනා කළා. මට තේරෙන පමණකින් මට හැකි පමණකින් මේට වඩා හැකි මේ කල්යාණ මිත්‍රයෝ අපිට හම්බ වෙන්න පුළුවන්. මේ වේ අඩුපාඩු තියෙනවා නම් ඒ තැන්වලුත් හදාගන්න බලාගන්න. මෙතනදී මේ තමයි නිවන් දකින මාර්ගයේ මේ නිවන් දකින්න තියෙන ක්‍රමය පෙන්වුවා කියන එකයි මට මතක් කරන්න තියෙන්නේ. මේ ධර්මය අහන්න ආපහු භවනාව කියලා එකක් හොයාගෙන යනවා, නිවන් දකින්න උත්සාහවත් වෙන ක්‍රම හොයාගෙන යනවා කියලා එහෙම එකක් නැහැ කියන එකත් මතක් කරනවා. මේ වගේ ධර්මයක් දැනගත්තට පස්සේ සීලයක පිළිපදලා සමාධි වඩලා ඒ ධහම දකින්න කටයුතු කරන එකයි නිවන් මඟ දකින දවසට දැකලා ලෝකේ කලකිරලා ලෝකයෙන් මිදෙනවා. ඒ මිදීමට කියනවා අනිමිත්ත චේතෝ විමුක්තිය, ශුන්‍යත චේතෝ විමුක්තිය, අප්පනිහිත චේතෝ විමුක්තිය කියලා ඒ තුන් මිදීමට කියනවා නිවන කියලා. ඉතින් ඒ මිදීම ගන්න නම් නොයලෙන්න ඕනේ, නොයලෙන්න නම් කලකිරෙන්න ඕනේ, කලකිරෙන්න නම් මේ දහම් පරයය දකින්න ඕනේ, දකින්න නම් හිත සමාධියෙන්න ඕනේ, සමාධිය ඇති කරගන්න නම් සීලයක පිටන්න ඕනේ. සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන මේ ස්තන්ධ පහගෙන තේරුම් කරගෙන තමන්ගේ නිවීම තමන්ගේ මිදීම මේ ජීවිතේම හදාගන්න කියන කාරණාවත් මතක් කරනවා. මගේ මේ දහම් පරයය දේශ කලකිරීමේ ක්‍රමේ නම් වූ මේ දහම් පරයය දේශනා කළ මේ දේශනාව හැම දිනාටම මේ ජීවිතයේදී උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට, නැතිනම් මේ දුක්සහගත සසරේ කලකිරීම ඇති කර ගැනීම පිණිසම හේතු උපනිස්ත්‍ය වේවා කියලා හැම දිනාම සාදුනාදයක් පවත්වන්න. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාවකං. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝදයන්තු සිවම් පදං. හැම දිනාටම තෙරුවන් සරණයි.